Honorable Leader of the House.
පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ විෂයාංක 1 2 3 4 5 සහ 6 පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී අංක 24 2 දරන පාර්ලිමේන්තුවේ ස්ථාරණ යෝගයේ විධිවිධානයන්ගේ නිදහස් විය යුතුයි සභාවට යෝජනා කරමු.
Commence. House agrees?
Aye.
At the commencement of public business, the Honorable Hesha Vitanage Ankumbur Arachi, Member of Parliament, the Honorable Lal Premnath, Member of Parliament, and Honorable T.K. Jayasundara, Member of Parliament, had informed in writing of their inability to attend today's proceedings due to unavoidable circumstances. Accordingly, the item number one of today's order paper, motion P3/2024, item number five of today's order paper, motion P39/2024, and item number six of today's order paper, motion P40/2024, will be deferred to a future date. Item number two of today's order paper, motion P14/2024, to be moved by Honorable Rohana Bandara, Member of Parliament. You have 10 minutes, Honorable Rohana Bandara.
Garu Niyojaka Kathanayakathumani.
Honorable Deputy Speaker, would you mean that we that there are three people that be Honorable Deputy Speaker, that means that there are three private members' motion that is followed drawn up Bandara, then coming to Vijay and myself.
Does that mean the time is allocated restricted to 1 hour, or is it shared among the balance available? 50 minutes.
Yeah, so I am told by the SG's department there's 90 minutes.
Restricted to 1 hour per private member's motion.
90 minutes, by the way.
1 hour.
90 minutes. Yes, Honorable Rohana Bandara, you may. Your time of 10 minutes starts now.
Garu Niyojaka Nayakathumani, Sampakara Gramiya Banku Paddhatiya Nishi Adhikshanayakata Lak Kirima Sandaha Wedasatahanak Sakas Kirima. ජනතාවට ඉතාම සමීප සම්පකාර ග්‍රාමීය බැංකු රැසක් පසුගිය කාලයේදී විවිධ හේතු
Order please honorable Kitman Selvaraja from the panel of speakers will panel of
50 minutes for each 55
panel of charge takes excuse me I am corrected by the SG's department that is 50 minutes per each motion yes 50 minutes 50
මන්තුමනි මුලින්ම මම අය පටන් ගන්නම් සම්පකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට ලක් කිරීම සඳහා මේ වැඩසටහන සකස් කිරීම ජනතාව ඉතාම සමීප සම්පකාර ග්‍රාමීය බැංකු රැසක් පසුගිය කාල සීමා කාලයේදී විවිධ හේතුන් මත බිඳවැටීමෙන් එහි තැන්පත්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින හේයින් මෙම තත්ත්වය වළක්වාලීම සඳහා එම බැංකු රජය විසින් නිසි අධීක්ෂණයට ලක් කරනු ලැබිය යුතුයි යයි මෙම පාර්ලිමේන්තුවේ යෝජනා කරමි. මම හිතන්නේ මුලාසන ඔබවන ගරු මන්තුමනි ලංකාවේ 14,000කට වැඩි සම්පකාර සමිති දිනනවා. ඒකෙන් සම්පකාර සමිති ලාභදායි ලබන හුඟක් ආයතනයක් බවට පත් වෙන එකක් සම්පකාර වලට තියෙන පෙට්‍රල් ෂෙඩ් අනිත් එක තමයි ග්‍රාමීය බැංකුව. එතකොට ඒ වගේ ලාභදායි උපයෝග ගන්න පුළුවන් හැකියාව තියෙද්දී විවිධ හේතුන් මත විවිධ සම්පකාර සමිති වල සතුව තියෙන මේ ග්‍රාමීය බැංකුව අලාභ ලබන ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අලාභ ලබන්න හේතු වන කාරණා මොනවද? මේකෙන් බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා ඉෂ්ට වෙනවද කියන කාරණේ තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ මං හිතන්නේ මේ ඉතාම වැදගත් වන ආයතනයක් ග්‍රාමීය බැංකු පද්ධතිය ඒකේ අරමුණ ඉතාම හොඳ අරමුණු මත පැන නැගිලා ඒවා ඉතාම හොඳින් ක්‍රියාත්මක වීගෙන ආපු කාරණා මං හිතන්නේ මේක කාලයක් තිස්සේ පැවත්වෙවිලා දිලිප් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා විසින් මේක කෙටුම්පත් කරලා ඊට පස්සේ ටීබී ලංගරත්න මැතිතුමා විසින් මේක ක්‍රියාත්මක කරන තැනට අවිල 1961 වෙනකොට මේක ඉතාම හොඳ තැනක මේක ක්‍රියාත්මක වෙවි යන්න පුළුවන් තැනකට අවශ්‍ය වෙන විදිහට සම්පකාර ෆෙඩරල් බැංකුවල ප්‍රාග්ධනය එකතු කරලා ඉවරලා තමයි මහජන බැංකුව හදලා මහජන බැංකුවේ යටතේ අධීක්ෂණ යටතේ මේ බැංකු ටික ක්‍රියාත්මක වෙන්න කටයුතු කරගෙන අවිලා තියෙනවා. එතකොට සම්පකාර බැංකුවල ප්‍රාග්ධනයෙන් ඇති කරපු මහජන බැංකුව පහුකාලීන වෙනකොට 1980 වගේ පස්සේ වෙනකොට තමන් ආරම්භ කරපු මූලික පරමාර්ථයෙන් බැහැරට ගිහිල්ලා මහජන බැංකුව ආරම්භ කරන්නේ මේ ග්‍රාමීය බැංකු ටික ආරක්ෂා කරන අධීක්ෂණය කරලා මේකේ අරමුණු කරා යන්නට සහයෝගය ලබා දීමට මේකෙන් 156 එදා තිබුණේ සම්පකාර බැංකු වලට තමයි මේ මහජන බැංකුවේ ප්‍රාග්ධන හිමි තිබුණේ හැබැයි අද 103කටත් වැඩි අඩු ප්‍රමාණයකට මහජන බැංකුව අරගෙන ගිහිල්ලා දැන් මහජන බැංකුව වෙනම ඉලක්කයන් වලින් ගිහිල්ලා මහජන බැංකුවේ අරමුණු ඉෂ්ට කරගෙන තියෙනවා හැබැයි මහජන බැංකුව නිර්මාණය කරන්න කටයුතු කරපු ප්‍රධාන කාරණේ බවට පත් වෙන්නේ මේ ග්‍රාමීය බැංකුව අධීක්ෂණය කිරීම අද වෙනකොට ඒ ආයතන නතර වෙලා ගිහිල්ලා මේක පළාත් සභාවලට ඇවිල්ලා මේ බලතල අද වෙනකොට පළාත් සභා ප්‍රඥප්ති හරහා පාර්ලිමේන්තු තන කොමසාරිස් සරු හරහා පාර්ලිමේන්තු තනකට ඇවිල්ලා තියෙනවා. ඒ හරහා විවිධ අපි දැක්ක පහු ඊයේ පෙරේදවසේදී පාර්ලිමේන්තුවේ කතා වුණ අනුරාධපුර දිස්ත්‍රික් උතුරුමැද පළාතේ සෞභාග්‍ය කියන සම්පකාර බැංකුව ගැන. ඉතින් ඒ වගේ මේකේ තියෙන හිටැස්සැන් වලින් රිංගල කෙනෙකුට අවශ්‍ය නැව ව්‍යාපාරික පරමාර්ථයෙන් මත කටයුතු කිරීම හැකියාවකුත් තියෙනවා. හැබැයි එහෙම ආරම්භ කරා කියලා මේක ජනතාවට අහිතකර නොවන්නේ නම් ඒවා පවත්වගෙන යාමට ඉඩ දෙන්න ඕනේ. ඒ වගේ තියෙන දූෂණයක් තියෙනවා නම් හොරකමක් තියෙනවා නම් ඒවා වෙනම අධීක්ෂණය කිරීමට කටයුතු සිද්ධ වෙන්න ඕනේ. නැතුව ඒවා හොඳ මට්ටමින් කෙරිගෙනට ඒවා විවේචනය කරන්න ගත්තොත් එහෙම වෙන්නේ ඒ ආයතන කඩන් වැටිලා ඒ වගේ තැම්පත් කරුවන් අසීර්වාදයට පත් වෙනවා. තැම්පත් කරුවන්ගේ සුරක්ෂිතතාවයේ බිඳ වැටිලා යනවා. ඒ නිසා ඒවා විවෘතව අපි විවේචනය කරන්න නැතුව අධීක්ෂණය කරන්නට අපේ ආයතන තියෙනවා. පළාත් පාලන කොමසාරිස්වරයා යටතේ මෙව කරන්නේ. ඒතකොට ඒ පද්ධතියෙන් ටික බිඳ වැටලාද අපි මේ විදියට හොඳට දියුණුවට යන්නේ. අදම සෞභාග්‍යයක ඒකේ අරමුණ මොකද්ද? ඒක ආරම්භුනේ කාගයටද කියන එක නෙමෙයි. හැබැයි උතුරුමැද පළාතේ අද වෙනකොට සාර්ථකම බැංකු බවට පත් වෙලා තියෙන සෞභාග්‍ය බැංකු. එතකොට ඒ බැංකුවේ බිලියන ගාණක් වත්කම් චින්තනයට අවිල්ල තියෙනවා. ඊටාම කෙටි කාලයක් තුළ මෙහෙම සාර්ථකත්වයට යන්න හැකියාව තියෙන බැංකුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අධ්‍යයනය කරලා මේකේ හොරකම දූෂණය තියෙනවා නම් ඒක වළක්වාගෙන අනිත් පැත්තෙන් මේ කට්ටිය කොහොමද මෙතෙන්ට ආවේ කියන එක අනිත් බැංකු වලටත් අනුයුක්ත කරන්න කටයුතු කරනවා නම් තමයි මං හිතන්නේ ඉතාම වැදගත් වන්නේ. එහෙම නොවි මේ සියල්ලට දේශපාලන අතපෙවීම් තුල මේ බැංකු අකර්මණ්‍ය වෙලා තියෙනවා. මේ බැංකු කඩන් වැටිලා තියෙනවා. දේශපාලනික වශයෙන් තමන්ගේ හිතවතුන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරගන්න කටයුතු කිරීම කියන කරුණු කාරණා මුල් කරගෙන අරක ඉතාම හොඳට කරගෙන ආපු කණ්ඩායම මේකේ තියෙන මූල්‍ය වත්කම් දිහා බලාගෙන ලාභය දිහා බලාගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ පටු පරමාර්ථයන් මත ඉඳගෙන ඩිරෙක්ටර් බෝඩ් වෙනස් කරන්න ගිහිලා අවුරුදු කීපයකට සැරයක් අවසානයේ අවාසනාවන්ත විදිහට මේ බැංකු කඩන් වැටීම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයේ පවතින ඕනෑම රජයකට සහ ඕනෑම දේශපාලන කණ්ඩායමකට අපි කියන්නේ මේකේ ඉතාම හොඳ අරමුණකින් පිහිකරමු ආයතනයක්. මේක විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව ඔබතුමාලා දන්නවා ගිනි පොලි කාරෙන්ට කියලා කියන්නේ අපි නීත්‍යානුකූල නොවන මූලාශ්‍ර වලින් ගිතාම විශාල පොලි අනුපාතයන් වලට ණය අරගෙන ඒ අයගේ ණය ගෙවා ගන්න බැරුව තමන්ගේ දේපල සින්න වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මේ අය බැංකු කරණයට හිරු වෙන්නේ නැහැ. තමන්ගේ ගෙවල් වල තමන්ගේ වත්කම් ටික තියා ඉඳලා අවසානයේ හොරු සතුරන්ගේ ග්‍රහණය ඒව හොර සතුරන්ගේ තහුවෙලා ඒව විනාශ වෙන තත්ත්වයන් තියෙන. ඒ නිසා තමයි මේ බැංකු ඇති කරේ එකක් ගිනි පොලි කාරින්ගෙන් ණය ගන්න එක අවම කරන්නත් මේ අය බැංකු කටයුතු වලට අතුලත් කරලා තමන්ගේ තියෙන මුදල් ටික නිසි බැංකු කරණයක් තුල තැන්පත් කරලා ඒවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා දීමේ අරමුණ සහිතව නිර්මාණය කරන ලැබුවා. හැබැයි ඒ කටයුතු ඉතයි හොඳට අධීක්ෂණය කරලා මහජන බැංකුව යටතේ මේ දේවල් ඇවිල්ලි වෙලා අවාසනාවට අද වෙනකොට ඒ අධීක්ෂණය බිඳ වැටිලා 80න් පස්සේ වෙනකොට දැන් මේක දිස්ත්‍රික් සම්පකාර බැංකු සංගමයට ඇවිල්ලා තියෙනවා. දැන් අර තිබිච්ච පළවෙනි අරමුණ එකක් දැන් මේකෙන් ග්‍රාමීය ජනතාවට ණය දෙනවා කියන එක දැන් අද සිද්ධ වෙන්නේ. ඒ බැංකු ලාභ ලබන තරමටපත් වෙන්නේ තමන් ග්‍රාමීය ජනතාවගෙන් මූල්‍ය මුදල් එකතු කර ගන්නවා, බැංකු වල ඩිපොසිට් විදියට තැන්පත් කර ගන්නවා. මේ කරගෙන ඇවිල්ලා දිස්ත්‍රික් සංවිධාන දිස්ත්‍රික් සංවර්ධන බැංකුවෙන් ඒ කට්ටියට ලබා දීලා ඒ අය ගිහිල්ලා වෙනත් බැංකු වල ඩිපොසිට් කරලා නැත්නම් මහ බැංකුවේ බැඳුම් කර අරගෙන නැත්නම් මේ විවිධ බැඳුම් කර නැත්නම් මේ අපකර වලට අරගෙන ඉවරලා ඒ වගේ පොලි ආදායමෙන් අරගෙන කොටසක් ලාභ ලබන විදිහට අරගෙන ගිහිල්ලා ආපහු කොටසක් ඒ ග්‍රාමීය බැංකුව ලාභ නම් එක දිස්ත්‍රික් සංවිධාන දිස්ත්‍රික් ග්‍රාමීය බැංකුව වෙනම ලාභයක් තියාගෙන ඊට පස්සේ ග්‍රාමීය බැංකුවට යනවා. එතකොට මේන ඩිපොසිට් එකෙන් එන ලාභය තමයි ඊටාම 11%ක් සුළු ලාභයක් බවට පත් වෙලා තියෙන. හැබැයි නමුත් අර ප්‍රධාන පරමාර්ථය මේකෙන් ගමේ ජනතාවට ණය ලබා දීම ඊටාම සීමිත වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ රජය මේක දියුණු කරන්න කියලා හිතාගෙන විවිධ අවස්ථාවල විවිධ පහසුකම් සපයනවා. ඒ සපයන පහසුකම් ටිකත් අභාවිතා වෙන තැනට මේ කටයුතු සම්විධානය වෙනවා. මම හිතන්නේ විශේෂයෙන් දිවිසහන අරමුදලෙන් මෑතකදී දීලා තියෙන කෝටි 25ක් මේ සම්පකාර ග්‍රාමීය බැංකුවලට. ඒ කෝටි 25 ජනතාවට දෙන්න කියලා දුන්නාම අවසානයේ ඒ සියල්ල මේ බැංකුවල තැන්පත් කරන රුපියල් 50,000ක් එක්කෙනෙකුට දෙන්න තියෙනවා. රුපියල් 10,000ක් විතර ණයක් දීලා ඉතුරු 40,000ත් අර විදිහට අරගෙන ඇවිල්ලා ඒවත්
වෙනත් ප්‍රධාන බැංකුවල ආරම්භ තැන්පත් කරලා පොලි ආදායම් ලබන බවට පත් වෙනවා. ඉතින් අවසානයේ වෙලා තියෙන්නේ ග්‍රාමීය ජනතාවගේ නගා සිටුවීම වෙනුවෙන් මේ බැංකු පිහිටවල අවසානයේ ග්‍රාමීය ජනතාවගේ මුදල් ටික එක්කාසු කරගෙන ඇවිල්ලා නගරයට නගරයේ ව්‍යාපාරිකයින්ට නැවත ප්‍රධාන වාණිජ බැංකුව හරහා ලබා දීම තමයි අද වෙනකොට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ කියන කටයුතු දැන් ආකාරමන්නේලත් දැන් ඒක හරහා විවිධ දේශපාලනික කරුණු කාරණාත් එක්කත් සමහර වාණිජ ග්‍රාමීය බැංකු බිඳ වැටීමට සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් තැම්පත් කරුවා විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දීපු ණය ටිකත් ඒ බැංකුව බිඳ වැටුණට පස්සේ දීපු ණය ටිකත් අහපෝ එකතු කර ගන්නට බැරි වෙනවා. ඒ නිසා නැවත අර වගේ මහජන බැංකුව වගේ නැවත වාණිජ බැංකුවක් මේ වගේ මූලාශ්‍ර එක්රාසු කරගෙන සමස්තය අධීක්ෂණය කරන්න පුළුවන් විදිහ හොඳ බැංකුවක් නැවත ස්ථාපනය කළ මහජන බැංකුව දැන් මෙතෙන් මම හිතන්නේ අපෝ නැවත ගේන්න පුළුවන් කමක් නැති වෙයි වාණිජ බැංකුවක් විදිහට මහජන බැංකුව ලංකාවේ
සස්තනක ඉන්න කාලයක් තිබෙනවා.
ඒ නිසා මේකට තවත් එක රජයේ අනුග්‍රහය යටතේ හොඳ බැංකුවක් නිර්මාණය කරලා ළමත් නවීකරණ බද බැංකු තාක්ෂණය ඉතාම දියුණු වෙලා තියෙනවා. ATM යන්ත්‍ර වලින් ගනුදෙනු කරන්න පුළුවන්, SMS ඇලර්ට් එනවා, ගෙදරට ගිහිල්ලා බැංකු සේවාව දෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේවල් බැංකු ගැංකු අතර දැන් අද අනිකුත් බැංකුවකින් ගත්තාම විදේශ රටකට හරි ගිහිල්ලා අපිට මේ මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මේ ග්‍රාමීය බැංකුවක තැන්පත් කරන කෙනාගේ තැන්පත් වලට අවශ්‍ය කරන ඒ තත්ත්වය උදා වෙලා නැහැ. එයා එතනින්ම ඒ බැංකුවෙන්ම ගිහලා ආපහු මුදල් ලබා ගත්තොත් ඇරුණාම වෙන කරන්න විදිහක් නැහැ. ඒ නිසා මේ බැංකු ජාලගත කරලා මේ ඔක්කොම එක අධීක්ෂණයක් යටතේ කටයුතු කරනවා නම් මං හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් මේ බැංකු නැවත ඉක්මනින් කඩා වැටෙනවා. මේක ජාවාරම්කාරයන් ගැතරපත් වෙනවා. දැන් අපි දන්නවා අනිත් පැත්තෙන් මේ දැන් අපේ මේ වගේම චෝදනාවක් තව එල්ලලා තියෙනවා. මේ කඩා වැටෙන්න හේතු මේ පොළොන්නරුවේ බැංකු සංගමයේ නිලධාරීන් 30 දෙනෙක් රට යන්න දාගෙන තිනවා. බැංකුවම වාර්ෂිකව ආදායම් ලබන්නේ මිලියන 10යි. ඒකෙන් 30 දෙනෙක් මිලියන 6.0 ගාණක් වියදම් කරලා විදේශ සංචාරයක් යන්නේ. ඉතින් මිලියන 10ක් වාර්ෂිකව ආදායම් ලාභ උපයලා මිලියන 6.0 ගාණක් වියදම් කරලා විදේශයට ගත වෙනවා. එතකොට මේ වගේ අක්‍රමිකතාවයන් වෙනකොට මේකට අවසර දෙන්නේ කොහින්ද? පළාත් පාලන කොමසාරිස්වරයාගේ අවසර යටත්වද? එතකොට මේ ලැබෙන ලාභයෙන් මෙච්චර මුදලක් මේකට වෙන් කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ කාරණා අධීක්ෂණය කළ යුතු හොඳට දුවන බැංකුව වලට අපි කුහකත්වයෙන් නොබැලිය යුතුයි. ඒකේ තියෙනවා නම් කළු කඩකාරින් නැත්තම් කළු මුදල් එතන සුදු කරනවා නම් ඒව පිළිබඳ ඒ ආවේ කොහොමද? ඒවා ඩිපොසිට් ටික තියෙන හිමිකරුව කවුද කියලා හොයලා බලුවා නම් ඒක අපිට හොයාගන්න පුළුවන්. හැබැයි එහෙම නොකර මං හිතන්නේ අර සෞභාග්‍ය බැංකුව විශේෂයෙන්ම අනුරාධපුර උතුරුමැද පළාතේ හොඳින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කට්ටියගෙන් තව ග්‍රාමීය මට්ටමට මේ තියෙන මුදල් ටික එයාලත් අරගෙන ගිහලා නැවත භාණ්ඩාගාරේ තැන්පත් කරන්නයි වෙනත් බැංකුවල ඩිපොසිට් කරලා තියන්නයි වෙනුවට මූලික පරමාර්ථය වෙච්ච ගමේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ නිල ගොවින්ට අවස්ථාව ලබා දීමටත් විවිධ ශේෂ්ත්‍රයන් වෙනුවෙන් මේ ග්‍රාමීය බැංකුවලේ මුදල් ටික හරියට හොඳ ව්‍යාපෘති අනුනුලා දීලා රජයේ විශ්වයට මැදිහත් වෙලා මේ කටයුතු කරනවා නම් සුදුසුයි කියන කාරණේ වගේම මගේ ඉදිරියේදී තව 10,000 ප්‍රකාශ කිරීමට දෙනවා. මේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු අවසානයේ මම ඒ අදහස් ටිකත් එක්ක ප්‍රකාශ කරන්න මගේ යෝජනාව ස්ථිර කිරීම සඳහා අපේ චමින්ද විජේසේකර මැතිතුමාට අවස්ථාව ලබා දෙමින් ඕනිහිට බොහොම ස්තුතියි.